SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
මෞබිමින් පුවත් ඔස්ට්‍රලයාාවේ අද උදැසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අයිබෝන් අද ජූලි මාසේ 4 වෙනිදා. ඊ දවසේ ශ්‍රී ලංකාවේ සිදුවුණු සිදුවීම් පිළිබඳ අපි අදත් අපේ විශේෂාංගේ හරහා අවධානය යොමු කරන්න සූදානම්. පෞගිය දින කීපෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වුණා. මේකට මේ යෝජනාව පාර්ලිමේන්තුවට අරගෙනාවට පස්සේ මීට සහයෝගය දෙන්නේ කවුද, ඒ සඳහා විරුද්ධ වෙන්නේ කවුද කියන කාරණය පිළිබඳ තර්ක තිබුණා. දැන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්විලා ආණ්ඩුව සහ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් මේ යෝජනාවට පක්ෂ වෙද්දී සමග ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ මේ යෝජනාවලට විරුද්ධ වුණා. ඊයේ දවසේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ දේශපාලන ජීවිතයට අවුරුදු 32ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරලා තිබුණු උත්සවයකදී තමයි ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීම සිද්ධ කරේ. ඔහු කියනවා විපක්ෂයට බොරු තර්ක ඉදිරිපත් කරලා තවදුරටත් අසාර්ථක වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවත් එකතු වෙලා සහයෝගය ලබා දෙන්න කියලා තමන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මුළු විපක්ෂයටම ආරාධනා කරනවා කියලා මේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සඳහන් කරා. දේශයේ ණය ප්‍රශස්තකරණය ගැන විපක්ෂයේ නගපු සියලු චෝදනා මේ වෙනකොට අසත්‍ය වෙලා තියෙනවා. ඒ හින්දා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරලා රට ගොඩනගන වැඩපිළිවෙලට තමන් දායක වුණා වගේම ඕන්ටත් දායක වෙන්න කියලා සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයටත් දායක වෙන්න කියලා ජනාධිපතිතුමා ආරාධනා කරනවා. ඔහු කියන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ජනාධිපතිවරණට ඉදිරිපත් වීමේ අවස්ථාව උදා කරගන්න කියලා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීම් කරා. ඒ වගේම ඔහු සඳහන් කරා විපක්ෂ නායකවරයාගේ විපක්ෂ නායක ධුරයට හානියක් නොවෙන්න වග බලා ගන්න, ඒ සඳහා වග කියන්න ජනාධිපතිවරයා විදිහට ඔහු සූදානම් කියලාත් කියලා අවසාන වශයෙන් කිව්වේ රට ගොඩනගන වැඩපිළිවෙල සඳහා සියලු දෙනාම ඒකරාශී වෙන්න, සේවක අර්ථසාධකර මුදල සහ නිකුත් කරන සම්බන්ධයෙන් නගපු චෝදනාවලට ඊට අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිවරයා විදියට තමන් සකස් කරා කියන කාරණය ජනාධිපතිතුමා මේ උත්සවයේදී සඳහන් කරා.
මහා බැංකුවේ අධිපතිතුමයි භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා අපිට පුළුවන් විශේෂයෙන්ම මේ රටේ බැංකු තැන්පත්වලටත් අපේ අර්ථසාධක අරමුදලටත් අත තියන්නේ නැතුව මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් මේක ගෙනාව. අපි එකඟ වුණා කැබිනට් මණ්ඩලෙ. අපි කතා කරපු දේශපාලඥ මේ ඇමතිතුරු කතා කරපු එකක් නෙමෙයි. මේක නිලධාරීන් ගෙනල්ලා ප්‍රශ්න කරා. ප්‍රශ්න කරන ඔක්කොම කළා මේක හොඳයි කිව්වා. ඒත් පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබුණේ නැහැ. ඒකට විරුද්ධව 62ක් ඡන්දෙ දුන්නා. අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා. මං අත තිබ්බනේ මං ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අර්ථසාධක අරමුදලේ පොලිය 10 ඉඳන් 9ට අඩු කරා. ඒවලේ යත තිබ්බේ. ඉතින් පළවෙනිම අත තියෙනකොට කෑ ගැහුවේ නැත්තම් දැන් ගෝකලයකට විරුද්ධ වෙන්නේ. දෙවනුව කිව්වා බැංකු පොලිය 24යි. ඒ අයට අපි මොකක්වත් බදුද යොදවන්නේ නැහැ. අපි දාන්නේ අර්ථසාධක අරමුදල පමණයි කියලා. දැන් පොලිය 24ක් වුණත් පොලිය තව අඩු වෙන්න යනවා. ඒකට තැන්පත් මුදලට ලැබෙන පොලිය තවත් අඩු වෙනවා. ඒ විපක්ෂ කියනවනම් මේකට බදු දාන්න උවමනයි කියලා. කරුණා කළ බදු දාන්න ඕනේ ප්‍රමාණය අපිට කියන්න 100ට ගන්න කැබිනට් මණ්ඩලයෙන් ඒ ගැන සලකලා බලලා පිළිතුරක් දෙන්න.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදලට යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා ආචාර්ය හරචන්ද සිල්වා සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමා ඊයේ දවසේ තනාවරණයක් සිද්ධ කරා. ඔබට මතකයි මීට කලිනුත් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න කලින් මහ බැංකුවේ අධිපතිවරයාත් කිව්වා මේ සේවක අර්ථසාධක අරමුදලේ දැනට ගෙවන 9% පොලිය අනුපාතය තවදුරටත් අඛණ්ඩව ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එහෙම කියද්දි තමයි හරචන්ද සිල්වා මන්ත්‍රීවරයා මෙහෙම අදහස් දැක්වුවා. පීමක් සිද්ධ කරේ. ඒකට යම් හේතු කාරණා කිහිපයකුත් තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවේදීත් මේ යෝජනාවෙද සඳහන් කරා මුදල් කාරක සභාවේ අනුමත කරපු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ කියලා. ඊයේ දවසෙත් එතුමා සඳහන් කරේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් එල්ල වෙනවා. 2022 මේ අරමුදලේ ඇත්ත ප්‍රතිලාභය ඍණ 147% මට්ටමේ තිබුණේ. ඒ හින්දා සේවක අර්ථසාධක අරමුදල කියලා කියන්නේ පෞද්ගලිකාංශයේ සේවය කරන විශ්‍රාම වැටුපක් නොලැබෙන කණ්ඩායම විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ විශ්‍රාම ජීවිතය සලසුම් කරන්න තියෙන මුදල ප්‍රතිලාභය ඒකට හානි වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේ සේවක අර්ථසාධක අරමුදල ලබන කණ්ඩායමට විතරක් නෙමෙයි රටේ ඉන්න සියලු ධනවතුන්ට මේක බෙදල යන ආකාරයේ වැඩපිළිවෙලක් තිබුණා නම් හොඳයි. එහෙම නැතුව EPFETF ගෙවන අයගේ කරට විතරක් මේ බරපැටවීම නිසා විපක්ෂයේ විදිහට තමන් මේ යෝජනාවට විරුද්ධ වුණා කියන කාරණය හර්ෂද සිල්වා සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරා.
මේ තීරණයත් එක්ක වෙන්නේ සාමාන්‍ය වැඩ කරන ජනතාවට තමයි ඉතින් මේ ෂොට් එක වදින්නේ. වෙන කාටවත් වදින්නේ නැහනේ. බලමු මොකද වෙන්නේ කියලා. මොකද මේක මේ 25 වෙනිදා වෙනකන් සම්මත වෙන්නේ නැහනේ. බැංකු වලට හානියක් වුණේ නැහැ. තැන්පත් කරුවන්ට ගැට්ලොක් වුණේ නැහැ. නමුත් ඒ සියුලුම බර අර්ථසාධකයට තමයි වැටුනේ.
කොහොමත් ශ්‍රී ලංකාවේ ඊයේ දිනේ දේශපාලන පක්ෂවල සහ දේශපාලනට සම්බන්ධ කණ්ඩායම්වල ප්‍රධාන අවධානය යොමු වෙලා තිබුණේ දේශීය ණය ප්‍රතිවකත කිරීම සම්බන්ධයෙන්. හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන අජිත් නිවාඩ් කබ්‍රාල් ඔහුත් මාධ්‍ය හමුවකුත් පවත්වලා මේ කාරණාවලදී විශේෂයෙන් දේශීය ණය ප්‍රතිවකත කරන්න කරපු යෝජනාවලදී මොකද වෙන්න පුළුවන් කියන අදහස් ඔහු සඳහන් කළා. මීට අදාළ යෝජනා සමහර වෙලාවට ඉදිරියේදී සංශෝධනය වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ඔහු කිව්වේ. ඒකට හේතුව තමයි දේශීය වගේම විදේශීයවත් අපිට ණය ගෙවන්න බැරි වුණාට පස්සේ අපි කොහොමද ණය ගෙවන්න කියන යෝජනාවක් තමයි මේ හරහා ඉදිරිපත් කරන්නේ. එතකොට මේ යෝජනා ණය හිමියන්ට, දේශීය ණය හිමියන් වෙන්න පුළුවන්, විදේශීය ණය හිමියන් වෙන්න පුළුවන්, ඔවුන්ට පිළිගන්නත් පුළුවන්, පිළි නොගන්නත් පුළුවන් යම් ආකාරයකට මේ අපි ප්‍රතිවගත කරන යෝජනා කියලා යෝජනාම වශයෙන් ඉදිරිපත් කරත් විදේශීය සහ දේශීය ණය හිමියන් මේකට දක්වන ප්‍රතිචාරය මත මේ යෝජනා ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් කියන කාරණය අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවක් දෙල සඳහන් කරා. ඒ වගේම ඔහු යෝජනා කරේ මේ යෝජනා සිද්ධ කරනවත් එක්කම දේශීය ණය ප්‍රතිවකත කරන්නේ ආරම්භ කරනවත් එක්කම රජයේ ආදායම් මිහිල නංවා ගන්න යම් වැඩ කටයුතු ප්‍රමාණයක් සිද්ධ කළ යුතුයි කියන කාරණයක් ඔහු ඊයේ මේ මාධ්‍ය හමුවේදී අවධාරණය කරා.
ඒ සැලැස්මේ අවදානම් විග්‍රහයක් හරියට කෙරිලා නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ශ්‍රී ලංකා රුපියල 10%කින් අව ප්‍රමාණය වුණොත් මේ සැලැස්මට මොකද වෙන්නේ? මේ අසම්පූර්ණ සැලැස්ම IMF එක සතුටු කිරීමේ යෝජනාව කෙරිලා කරන දෙයක් හැට තමයි මම දකින්නේ. අලුතෙන් ආදායම කොහෙන්ද හොයාගන්නේ? ආදායම අපිට ඇතිද මේ කටයුත්තට යොමු වෙන්නේ? ඒක කිසිම දෙයක් ගැන විග්‍රහයක් නැහැ.
ඊළඟට අපේ රටේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඊයේ මතුවුණු කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්. මීට පෙරත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා රටේ ඖෂධ හිඟයට යම් යම් කණ්ඩායම් වග කියන්න ඕන. ඒ වගේම ඖෂධ හිඟය සම්බන්ධ මාතෘකා අරගෙන සැප්තැම්බර් මාසයේදී රජයට එරෙහිව විරෝධතාවලය දෙන්නත් කණ්ඩායම් සූදානම් වෙනවා කියලා. කොමුණත් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සඳහන් කරලා තිබුණා ලංකාවේ මේ වෙන විට ඖෂධ වර්ග 200ක පමණ හිඟයක් තියෙනවා. මේ සතියේ 4 ඉඳලා 7 වෙනකන් දීප ව්‍යාප්තව විරෝධතාවයක් පවත්වන්නත් සූදානම් වෙනවා කියලා ඇතැම් සංවිධාන සඳහන් කරලා තිබුණා. ඉතින් මේ සියල්ල පදනම් කරගෙන බැලුවට පස්සේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඊයේ දවසේ තිබුණු මාධ්‍ය හමුවකදී කිව්වා මේ රට තුල පවතින ඖෂධ හිඟයට පිළියම් යොදන්න, ඖෂධ හිඟයක් ඇති නොවෙන්න රජයේ වැඩපිළිවෙලක් හඳුන්වා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරලා ඖ෷ධ හිඟය නැති කරගන්න රජයේ කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඔය අතර තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති රොක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා කිව්වා රටේ තියෙන ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වග කියන්න ඕන කියලා. ඔව් කියන්නේ ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබා ගන්න බවට විශ්වභාර අමාත්‍යවරයාට තොරතුරු ලැබිලා තියෙනවා. මෙවැනි තත්වයක් ඇතුලේ ක්‍රියාත්මක නොවීම හරහා රට තුල ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වග කිව යුතුයි කියන කාරණය මාධ්‍ය හමුවකදී වෛද්‍ය රොක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා අනාවරණයක් කළා. මම මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.